අද විශේෂකරණ සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය තිමති ඒකනායක මහත්මයාට.
ආදරණීය දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා කියා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එමනම් ගිය සතියේ සාකච්ඡා කළ මාතෘකාව පිළිබඳව අපි අවධානය යොමු කරනවා නම්, ගිය සතියේ අපි මුලින්ම සාකච්ඡා කළේ යුරෝපා ජාතියක් විදිහට බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම සඳහා තුඩු දුන්නු හේතු සාධක. කතා කරා. ඉන් පස්සේ අපි සාකච්ඡා කළා දුවේ පුතේ බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීම. ඉන්දියාවේ බලය අල්ලගත්තු බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරපු ආකාරය සහ ඔවුන් ශ්‍රී ලංකාවේ උඩරට රාජ්‍ය සමග දූත සම්බන්ධතා පවත්වාගත්තු ආකාරය පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඉන් පසු අපි සාකච්ඡා කළා දුවේ පුතේ බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ බලය පිහිටුවාගත්තු අවස්ථාවන් කිහිපයක් ගැන. කතා කරා. 1796 සිට 1815 සමස්ත දිවයිනම ඔවුන් යටත් කර ගැනීමෙන් පසුව ඔවුන් ගෙන ගියපු ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කළා. ඒත් එක්කම ඔවුන් 1815 මුළු දිවයිනම යටත් කර ගැනීමෙන් පසුව ඇති කළ උඩරට ගිවිසුම නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ඇති කරගත් උඩරට ගිවිසුම ගැන මම පුළු ලෙස සාකච්ඡා කළා. එහෙමනම් දුවේ පුතේ, අද දවසේ අපිට සාකච්ඡා කිරීමට තියෙන්නේ මේ බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ මුළු දිවයිනේම ආධිපත්‍ය නතු කරගත්තට පස්සේ ලාංකිකයෝ විදියට, විශේෂයෙන් උඩරට ජනතාව මේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යට එරෙහිව අරගෙන ගියපු සටන් පිළිබඳව තමා දරුවනේ අපි අද දවසේ සාකච්ඡා කරන්න. නිසා ඉතාමත් වැදගත් කොටසක් මේ වේවි ඔබට මේ පාඩමේ මේ අවසාන කොටස. ඒ නිසා හොඳ අවධානයෙන් ඉතාම උනන්දුවෙන් මේ පාඩමට සම්බන්ධ වෙන්න කියන එක මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනකමින් ඉල්ලා සිටිනවා. එහෙමනම් දුවේ පුතේ, අපි අද දවසේ සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ, අද දවසේ සාකච්ඡා කිරීමට මා යොදාගත්තේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන මාතෘකාවේ අවසාන කොටස. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමය නිසා ශ්‍රී ලාංකිකයන් විදිහට සමස්ත රටේ ජනතාවට මුහුණ දීමට සිදු යම් යම් අහිතකර බලපෑම් නිසා ඒ බලපෑම් වලට එරෙහිව ලාංකිකයෝ දැවැන්ත බලවේග ක්‍රියාත්මක කරලා බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් විමුක්ති ව්‍යාපාරය, නැත්නම් බ්‍රිතාන්‍ය විරෝධී විමුක්ති ව්‍යාපාරය, නැත්නම් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ලාංකිකයෝ විදියට ගනු ලැබූ ක්‍රියාමාර්ග කිහිපයක් ගැන අපි සාකච්ඡා කරන්න. එහෙමනම් අපි ඔබ කවුරුත් දන්නවා මේ පාඩම තුලින් අපි අධ්‍යයනය කරන්නේ බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් සටන් ව්‍යාපාර පිළිබඳව. නිදහස් සටන් ව්‍යාපාර ගැන කතා කරද්දී බ්‍රිතාන්‍ය විරෝධී ජනතා නැගීම් සිටීම් ගැන කතා කරද්දී දුවේ පුතේ මුලින්ම අපි සාකච්ඡා කළ යුතුයි 1797 පහතරට ප්‍රදේශවල ඇති වූ අරගලය, කැරැල්ල. මම ගිය සතියේ මේක සාකච්ඡා කළ නිසා මේ 1797 ඇති වූ කැරැල්ලත් ඉන් පසුව දෙවතාවක් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඇතිවන සටන් සහ මේ කැරැල්ල අතර වෙනස පැහැදිලි කරලා දිය යුතුයි. එහෙමනම් දුවේ පුතේ, 1797 ඇති උනේ වෙරළබඩ ප්‍රදේශයේ කියන පුංචි සීමාවක් තුල. මේ සීමාව තුල තමා බ්‍රිතාන්‍ය විරෝධී කැරැල්ල ආරම්භ වුණේ. මේක පැහැදිලිවම කැරැල්ලක් කියන එකට හේතු උනේ මේ වෙනකොට බ්‍රිතාන්‍ය ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුල නැහැ. වෙරළබඩ ප්‍රදේශ තුල වෙළඳ ආධිපත්‍ය හිමි කරගෙන සිටි මදුරාසි පාලනය, එහෙම නැත්නම් ඉංග්‍රීසි පෙරදිගේ ඉන්දියා වෙළඳ සමාගමට එරෙහිව තමයි මේ කැරැල්ල ඇති වෙන්නේ. මේ කැරැල්ල රයිගම් ප්‍රදේශයේ තුලින් ආරම්භ වෙච්ච නිසා දරුවනේ රයිගම් කෝරළ කැරැල්ල කියලා කිව්වා. නමුත් ඒ කැරැල්ලට එහා ගිය විමුක්ති ව්‍යාපාර දෙකක් ශ්‍රී ලංකාවේ 1818 සහ 1848 ඇති වුණා. එහෙනම් දූපති අපි අද දවසේ සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ මෙන්න මේ 1818 උඩරට ප්‍රදේශ තුල ඇති වූ ප්‍රථම නිදහස් අරගලය සහ 1848 උඩරට ප්‍රදේශය තුල ඇති වූ දෙවැනි නිදහස් අරගලය. මේ සටන් ව්‍යාපාර විමුක්ති ව්‍යාපාරයවත් නිදහස් අරගල බවට පත් වුණා. මන්දයත් බ්‍රිතාන්‍ය මුළු දිවයිනම 1815 නතු කරගත්තට පස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලංකාවේ පාලන කටයුතු මෙහෙයවන සමයේදී මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව ඇති වූ විරෝධතාවයන්, එමුණතම් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීමේ අපේක්ෂාවෙන් නිදහස් වීමේ අරමුණින් ගෙන ගියපු අරගල දෙකක් තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. ඉන් පළමු වෙන්න විදිහට මා අද දවසේ ඔබ වෙනුවෙන් සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ 1818 ප්‍රථම නිදහස් සටන. 1818 ප්‍රථම නිදහස් සටන. මේ සටනට දුවේ පුතේ ඌව වෙල්ලස්ස සටන කියලා කියනවා. ඌව වෙල්ලස්ස සටන කියලා කියනවා. 1817 සැප්තැම්බර් මාසයේ ආරම්භ වෙලා 1818 ඔක්තෝබර් මාසයේ දක්වාම මේ සටන් ව්‍යාපාරේ ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් මෙම සටන් ව්‍යාපාරේ ක්‍රියාත්මක වුණා. එහෙමනම් දුවේ පුතේ 1818 නිදහස් සටන ආරම්භ වීමට කුමන හේතු සාධකද බලපෑවේ කියන එක අපි අවධානයෙන් සාකච්ඡා කළ යුතුයි. අවධානයෙන් සවන් දිය යුතුයි. මොකද ඔබගේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී බොහෝ දුරට මේ පාඩමක් ඇසුරෙන්, එහෙම නැත්නම් මේ සටන් ව්‍යාපාරයක් ඇසුරෙන් ප්‍රශ්නයක් ගොඩනැගුණොත්ින් ඔබෙන් අහන්නේ බොහෝ දුරට මේ සටන් ව්‍යාපාරය ආරම්භ වීමට තුඩු දුන්නු හේතු සාධක, ඒත් එක්කම මේ සටන් ව්‍යාපාරයට නායකත්වය ගත්තු සිංහල නායකයෝ, එහෙම නැත්නම් මේ සටන් ව්‍යාපාරය අසාර්ථක වීම සඳහා තුඩු දුන්නු හේතු සාධක, ඒ වගේම මේ සටන් ව්‍යාපාරයේ ප්‍රතිඵල, මෙන්න මේ වාගේ කරුණු කාරණා කිහිපයක් ඔස්සේ ඔබගේ ප්‍රශ්නය ගොඩනැගෙන්න නිර්මාණය වෙන්න අවස්ථාවක් තියෙන නිසා මම මේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරයටම මෙන්න මේ පාඩම සාකච්ඡා කරන්න. එහෙනම් දුවේ පුතේ අපි මුලින්ම අවධානය යොමු කරමු 1818 ප්‍රථම නිදහස් සටන හෙවත් ඌව වෙල්ලස සටන ආරම්භ වීම සඳහා තුඩු දුන්නු හේතු සාධක. ඒත් එක්කම අපි දන්නවා දුවේ පුතේ 1815 උඩරට ගිවිසුම අස්සම් කරලා අවුරුදු 3ක් යන්නත් කලින්, ඒ කියන්නේ මේ ගිවිසුම අස්සම් කරලා එහි උණුසුම යන්නත් කලින් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව අරගල ආරම්භ වෙනවා. මොකද උඩරට ජනතාව, ඒත් එක්කම උඩරට රදළ පැලැන්තිය, මේ සියලු දෙනාම අපේක්ෂා කළපු ආකාරයට බ්‍රිතාන්‍ය පාලනය හැසිරෙන්නේ නැති නිසා බොහෝ විට මේ උඩරට හිටපු බොහෝ දෙනා මම්මුලා වීමකට, විශාල රැවටිල්ලකට, මායාවකට අහු වුණා කියන දේ ඔවුන්ගේ සිත් අසන් තුල ජනිත වෙන්න පටන් ගත්තා. මෙන්න මෙවැනි පසුබිමක් තුල තමා දුවේ පුතේ 1818 ප්‍රථම නිදහස් අරගලය ආරම්භ වුණා. එහෙමනම් 1818 ප්‍රථම නිදහස් අරගලය සඳහා කුමන හේතු සාධක පාදක ඌවේදයි අපි සාකච්ඡා කරමු. එහෙනම් දූපතේ මමින් පළමු වෙන්න ඔබ සමග සාකච්ඡා කරන්න 1818 ප්‍රථම නිදහස් අරගලයට තුඩුදුන්නු හේතු සාධක අතරින් වඩා වැදගත්කමක් යුක්ත සාධකයක් බවට පත්වෙන දුවේ පුතේ නිදහස අහිමි වීම හා රජෙකු නොමැති වීම නිසා ඇති වූ සිත්තැවුල. නිදහස අහිමි වීම සහ රජෙකු නොමැති වීම නිසා ඇති වූ සිත්තැවුල. රජෙකු නොමැති වීම නිසා ඇති වූ සිත්තැවුල. මෙන්න මේ නිදහස අහිමි වීම, රජෙකු නොමැති වීම කෙලෙසද සටන් ව්‍යාපාරයට හේතු සාධක වුණේ කියන එක අපි සාකච්ඡා කරමු. ඔබ දන්නවා 1815 උඩරට ගිවිසුමෙන් උඩරට පැවති පාරම්පරික රාජාණ්ඩු ක්‍රමය අහෝසි කිරීම නිසා භික්ෂූන් වහන්සේලාට, රදළයින්ට හා මහජනතාවට විශාල දුෂ්කරතාවයන් රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඉංග්‍රීසීන්ගේ සහාය අරගෙන උඩරට රදළ ප්‍රධානී, ඒත් එක්කම මහජනතාව අපේක්ෂා කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දුර්ධාන්ත පාලනය නිමා කරලා ඔහුගේ පාලනයෙන් ජනතාව නිදහස් වෙන එක. يعني රජතුමාගේ දුර්දාන්ත පාලනයෙන් රජතුමා අයින් කරලා දාලා ඔහු සිහසුනේ නිරපා දාලා තමන්ට හිත ඇති රජ කෙනෙකුපත් කර ගැනීම. උඩ රටට හිත ඇති රජ කෙනෙකුපත් කර ගැනීම. මොනම වෙලාවකවත් රදලවරු සහ ඒත් එක්කම සාමාන්‍ය ජනතාව අපේක්ෂා කළේ නැහැ දුවේ පුතේ රාජත්වයේ හෝ රාජාණ්ඩු ක්‍රමය විනාශ කරගෙන රාජත්වයේ සහ රාජාණ්ඩුව විනාශ කරන එක කිසිම වෙලාවකම අපේක්ෂා කරේ නැහැ. ඔවුන්ගේ අපේක්ෂාව ඒකායන පරමාර්ථය උනේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දුර්දාන්ත පාලනයෙන් උඩ රට ප්‍රදේශයේ බේරා ගැනීමට. නමුත් දරුවනේ ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ මේ රාජාණු ක්‍රමය අතහැරලා දාන්න. නමුත් ඉංග්‍රීසීන් මේ රජතුමාගේ පාලනය නිමා කරාට පස්සේ ඉංග්‍රීසීන්ට අවශ්‍ය වුණා මේ උඩ රට ප්‍රදේශයේ හිමිකාරත්වය තමන්ට ලබා ගන්න. හිමිකාරත්වය තමන්ට ලබා ගන්න. ඒ නිසා උඩ රට ගිවිසුමෙන් ඔවුන් නීත්‍යානුකූල අයිතිය තුන්වන ජෝර්ජ් රජතුමාට එංගලන්තයේ තුන්වන ජෝර්ජ් රජතුමාට පැවරුවාට පස්සේ මේ උඩ රට ජනතාව මහා මුලාවකට අහු වුණා කියන එක තන ඔවුන් කල්පනා කරා. ඔවුන් කල්පනා කරා. ඒත් එකම උඩ රට ජනතාව හුරු වෙලා හිටියේ රාජාණ්ඩුවට හුරු වෙච්ච මිනිස්සු උඩ රට මිනිස්සුන්ගේ අපේක්ෂාව වූයේ තමන්ගේ ඇහැට නිරන්තරයෙන් ගැටෙන සිය දෙනෙතින් දැකිය හැකි රජ කෙනෙක්. ඔහු ළඟට ගිහිල්ලා තමන්ගේ දුක් ගැහැට ටික ඉදිරිපත් කරලා ඊට සාධාරණ විසඳුම් ලබා ගැනීම තමා දුවේ පුතේ උඩ රට ජනතාවගේ අපේක්ෂාව උනේ. නමුත් මේ 1715 උඩරට යටත් කර ගැනීමෙන් පස්සේ මොකද වුනේ? මේ අදෘශ්‍යමාන, ඒ කියන්නේ දුර බැහැර සිටින අදෘශ්‍ය රජ කෙනෙකුට යටත් වීම, මේ නොපෙනෙන රජුගේ නීති රීති රාමුවකට කොටු වීමට උඩරට ජනතාවට සිද්ධ වුණා. එනිසා මේ අදෘශ්‍ය රජ කෙනෙකුට යටත් වීම, ඒත් එක්කම ඔවුන්ගේ නිදහස අහිමි වීම වැනි කරුණු කාරණා නිසා උඩ රට ජනතාව දැඩිසේ පීඩාවටපත් වෙලා හිටියේ. ප්‍රභූවරුන් දැඩිසේ පීඩාවටපත් වෙලා හිටියේ. එහෙමනම් දුවේ පුතේ 1818 ප්‍රථම නිදහස් අරගලය සඳහා තුඩු දුන්නු හේතු සාධක අතර නිදහස් අහිමි වීම හා රජෙකු නොමැති වීම නිසා ඇති වූ සිත්තැවුල කියන එක ඔන්න ඔය විදිහට විග්‍රහ කරන්න පුළුවන් ඔබට. එහෙමනම් 1818 නිදහස් අරගලයට, එහෙම නැත්නම් ඌව වෙල්ලස සටනට තුඩු දුන්නු තවත් හේතු සාධකයක් පිළිබඳව, තුඩු දුන්නු හේතුවක් පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී දෙවනි හේතුව විදිහට මම අද දවසේ ඉදිරිපත් කරන්නම් දුවේ පුතේ ඔබට. ඒ තමයි උඩ රට ප්‍රභූ පන්තියට පහර වැදීම. එහෙම නැත්නම් උඩ රට ප්‍රභූ පන්තිය නොසලකා හැරීම. ඔබ දන්නවා 1815 ඇති කරගත්තු උඩ රට ගිවිසුමේ තිබුණු එක වගන්තියක් තමයි උඩ රට ප්‍රභූවරුන්ගේ, එහෙම නැත්නම් උඩ රට රදලවරුන්ගේ බලතල වරප්‍රසාද සියල්ල ආරක්ෂා කරනවාය යන කොන්දේසිය මත ඉඳලා තමයි ඉංග්‍රීසීන් මේ ගිවිසුම් අස්සන් කරේ. නමුත් දුවේ පුතේ මේ ගිවිසුම් අස්සන් කරලා එහි උණුසුම යන්න කලින් උඩ රට ප්‍රභූවරුන්ගේ වරප්‍රසාද ඔවුන්ගේ සිතුම් පැතුම් නිකම්ම බොඳ වෙලා යන්න පටන් ගත්තා. ඔබ දන්නවා රාජාණ්ඩු සමය තුලදී උඩ රට ප්‍රභූවරුන්ගේ බලය යටත් උනේ රජුට පමණයි. උඩ රට රජුට පමණයි. නමුත් දරුවනේ මේ ඉංග්‍රීසි ආණ්ඩුව උඩ රට ප්‍රදේශය යටත් කරගත්තට පස්සේ උඩ රට සිටි ඉංග්‍රීසි නිලධාරීන් වගේම උඩ රට හිටපු හමුදා සෙබළුනුත් මේ උඩ රට ප්‍රභූන්ගේ මේ බලතල ඔවුන්ගේ ගෞරවයෙන් නොසලකා හැරලා ඔවුන් සත පහකට, අපේ භාෂාවෙන් කියනවනම් ඔවුන් කිසිදු සැලකිල්ලක් ඔවුන්ට නොදක්වා ඔවුන් පිළිබඳව අවතක්සේරු කරලා කටයුතු කරන්න පටන් ගත්තා. එතකොට මේ විදිහට රදලයෙන් නොසලකා හැර ඉංග්‍රීසි නිලධාරීන් ඒත් එක්කම ඉංග්‍රීසි හමුදාව රදල බලය, එහෙම නැත්නම් අපේ මේ ප්‍රභූ පැලන්තිය නොසලකා හැර කටයුතු කිරීම නිසා දුවේ පුතේ එක පැත්තකින් මහජනතාව ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව අප්‍රසාදයක් ඇති කරගත්තා වගේම වඩා බලවත්ම පිරිස විදිහට මෙන්න මේ උඩ රට ප්‍රභූණුත් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව ක්‍රමානුකූලව දැන් පෙළ ගැසෙන්න පටන් ගත්තා. ඒත් එක්කම දරුවනේ මේ ඉංග්‍රීසීන් විසින් රදලවරු නැත්නම් ප්‍රභූවරු නොසලකා හැරියාසේම රදලයින්ට විශාල ආදායම් මාර්ග ලබා දුන්නු, රදලයින් සතුව තිබුණු කඩවත් කඩවත් අහෝසි කරලා ඒ බදු අහෝසි කරලා දැම්. ඒ කියන්නේ රදලවරුන් සතුව තමයි මේ කඩවත් තිබුණේ. කඩවත් කියන්නේ උඩ රටින් පහත රටට හෝ පහත රටින් උඩ රටට ඇතුල් වෙන්න තිබුණු ස්ථාන. මෙන්න මේ කඩවත් වහලා දැමීමත් එක්ක මේ කඩවත් වලින් වාර්ෂිකව රදලෙයින්ට ලැබුණු ආදායම් මාර්ග ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගත්ත එකත් මේ රදලෙයින්ගේ විස්සෝපයට එහෙම නැත්නම් කනස්සල්ලට දැඩි හේතුවක් වුණා. ඒත් එක්කම දරුවනේ ඔබ දන්නවා ඉතින් රාජාණ්ඩු සමය තුල මේ රදලවරුන්ට රජුගෙන් ලැබුණානේ නම්බුනාම තාන්නමාන වරප්‍රසාද වරදාන. නමුත් මේ රදලෙයින් ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතී වූවන්ට පමණක් මෙන්න මේ වරප්‍රසාද වර සම්ප්‍රදායන් ඒත් එක්කම වරප්‍රසාද ඒත් එක්කම තනතුරු නම්බුනාම ලැබුණේ මේ ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතී වූවන්ට පමණක්. ඒත් එක්කම දරුවනේ මේ තුලින් රදලවරුන්ගේ ඇතැම් පාරම්පරික තනතුරු වලට තර්ජනයක් වුණා. පාරම්පරික තනතුරු වලට තර්ජනයක් වුණා. ඒ අතර හොඳම උදාහරණයක් මම ගන්නම්. 1818 ප්‍රථම නිදහස් අරගලයේ ආරම්භ වීමට ආසන්නතම හේතු වුණ දුවේ පුතේ මෙන්න මේ හේතුව. ඒ තමයි ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ තුල පාරම්පරිකව මඩිගලේකම් ධූරය දැරුවේ. ඒ කියන්නේ පුතේ මඩිගලේකම් කියන්නේ ප්‍රවාහණය සම්බන්ධව ඉන්න ප්‍රධානී. ඒතර මෙන්න මේ මඩිගලේකම් ධූරය දැරුවේ දිගු කාලයක් සිංහල මොහන්දිරම්වරේ. එහෙමනම් දරුවනේ මේ පාරම්පරිකව රදලෙයින්ට උරුම වූ මෙන්න මේ තනතුරු ඉංග්‍රීසීන් විසින් මුස්ලිම් වරුන්ට ලබා දීම නිසා මෙන්න මේ පාරම්පරික තනතුරු ඉංග්‍රීසීන්ගෙන් විජාතික කියන්නේ මේ මුස්ලිම් වරුන්ට ලබා දීම නිසා අර පරම්පරාවෙන් උරුම වෙච්ච තනතුරු අහිමි වෙච්ච නිසා රදලවරින් තව තවත් විස්සෝපයට පත් වුණා. ඒ අනුව ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මඩිගලේ කම් ධූරයට මුස්ලිම් මහන්දිරම්වරේ හජ්ජිවරේ කාරණා මුස්ලිම්වරේ පත් වීමත් සමග මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇති වුණා. මොකද මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මුස්ලිම් මහන්දිරම්වරයෙකුට මේ තනතුර ලැබීමත් එක්ක මුස්ලිම්වරු මේ සිංහල ජනතාව නොසලකා හැරලා ඒත් එක්කම මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ දිසාවේවරයාගේ ගෞරවයේ නොසලකා හැරලා මේ හජ්ජි මරික් කාරලා ඒත් එක්කම අනිත් මුස්ලිම් ප්‍රජාව වැඩ කටයුතු කිරීම නිසා ඒකේ විශාල පීඩනයක් ලාංකිකයන් විදිහට මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයට සිංහලයන්ට දෙනවා. ඒ නිසා දරුවනේ මෙන්න මේ හජ්ජි මරික් කාට ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මඩිගලේ කම් ධූරයේ ලබා දීම තමයි මෙන්න මේ නිදහස් අරගලයට තුඩු දුන්නු ආසන්නතම සහ උච්චතම අවස්ථාව බවට පත් වුණා. එහෙමනම් ඔය විදිහට රදලවරුන්ගේ බලතල කප්පාදු කිරීම, රදලවරුන්ගේ පාරම්පරික තනතුරු අහෝසි කරලා දැමීම, ඒත් එක්කම කඩවත් වහලා දාලා කඩවත් වලින් ලැබුණු ආදායම ඔවුන්ගේ අවහිර කරලා දැමීම, මෙන්න මේ වාගේ හේතු සාධක පළමු නිදහස් අරගලයට තුඩු දුන්නා. එහෙමනම් අපි ඒක සාරාංශගත කරා රදලවරුන්ගේ බලතල නොසලකා හැරීම, එහෙම නැත්නම් රදලවරුන්ගේ වරප්‍රසාද නොසලකා හැරීම කියනවා. ඒත් එක්කම දුවේ පුතේ 1818 නිදහස් අරගලයේ සඳහා තුඩු දුන්න වඩා වැදගත්ම හේතුවක් බවට පත් වුණේ තවත් එකක් තමයි දුවේ පුතේ ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳව ගැටලු මතුවීම. ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳව ගැටලු මතුවීම. එමත් දුවේ පුතේ ආගම හා සංස්කෘතිය ආරක්ෂාව පිළිබඳව කතා කිරීමේදී ඔබ දන්නවා 1815 උඩරට ගිවිසුමේ 5 වෙනි වගන්තිය තමා දුවේ පුතේ භික්ෂූන් වහන්සේලා ඒත් එක්කම බෞද්ධ විහාර දේපල මේ සියල්ල ඉංග්‍රීසීන් විසින් ඉතා සුරක්ෂිත කරලා ආරක්ෂා කරනවා කියන ගිවිසුමට අස්සන් කරා. මේ උඩරට ගිවිසුම වගන්ති 12යි. මේ 12න් 5 වෙනි වගන්තිය බවට පත් වුණේ මෙන්න මේ බුද්ධාගම කෙරෙහි දක්වන ගෞරවය. නමුත් මේ පුතේ ඉංග්‍රීසි ආණ්ඩුව අනිකුත් වගන්ති උල්ලංඝනය කළේ යම්සේද ඒ හා සමානව මෙන්න මේ 5 වෙනි වගන්තියත් උල්ලංඝනය කරා. ඒත් එක්කම මේ ඉංග්‍රීසි නිලධාරීන් භික්ෂූන් වහන්සේලා නොසලකා හැරලා ඔවුන්ට නිසි ගෞරවයක් දක්වන්නේ නැතුව වැඩ කරා. ඉංග්‍රීසි නිලධාරීන් සේම මේ සොල්දාදුවන්නුත් එහෙම රදලවරුන්ට නොසලකා හැරියේ යම්සේ දන්නේ හා සමාන ලෙස මේ බෞද්ධාගම භික්ෂූන් වහන්සේලා නොසලකා හැරියා. ඒත් එක්කම බෞද්ධ චාරිත්‍ර පිළිබඳව කිසිදු තැකීමකින් තොරව උන් කටයුතු කරේ. භික්ෂූන් වහන්සේ කෙනෙක් මුණ ගැසීමට පන්සලට යනකොට අස්සයා පිටින්ම පන්සල ඇතුළට යනවා. හිස් ආවරණ පා ආවරණ ඒවා කිසිත් නොගලවා, ඒ කියන්නේ ඒවා අපි දන්නවනේ පන්සලකට යන්න ඕනේ ක්‍රමය අපි. නමුත් ඒ කිසි දෙයක් නොගෙන, එහෙම නැත්නම් ඒ කිසි දෙයක් ගණන් නොගෙන බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර නැත්නම් බෞද්ධ සිරිත් විරිත් කිසිදු තැකීමකින් තොරව ඒවට ගරු කිරීමකින් තොරව ඔවුන් භික්ෂූන් වහන්සේලා මුණ ගැසීමට ගිහිලා සම අසුන්වල වාඩි වෙනවා. සම අසුන්වල වාඩි වෙලා තමයි මේ විදිහට කතා කරන්න පටන් ගත්තේ. තේරුණාද? එන්නේ වාගේම ඉංග්‍රීසීන් විසින් කතෝලිකාගම උඩරට ප්‍රදේශ තුල ප්‍රචාරය කිරීමෙන් අරමුණින් දරුවනේ සෙමනරි කියන අධ්‍යාපන ආයතන ආරම්භ කරා. මේක දැඩිසේ ඉංග්‍රීසීන්ගේ විරෝධතාවයක නැත්නම් ඉංග්‍රීසීන්ට එරෙහි ඇති වූ විරෝධතාවට ප්‍රබල හේතුවක් වුණා. මෙන්න මේ සෙමනරි කියන අධ්‍යාපන ආයතන ආරම්භ වී හේමනන්ද දුවේ පුතේ 1818 ප්‍රථම නිදහස් සටන සඳහා තුඩු දුන්නු හේතු සාධක අතරින් පළවෙනි එක විදිහට අපි කතා කරා රජ කුණුමැති වීම නිසා ඇති වූ සිත් ඇවුල. දෙවෙනි එක විදිහට කතා කරා මේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාද වර ප්‍රතිපාදන නැත්නම් ප්‍රභූන් නොසලකා හැරී. තුන්වෙනි එක විදිහට අපි කතා කරා ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳව ඇති වූ ගැටලු. එමනම් දුවේ පුතේ ඔය කරුණු කාරණා තුන ඉතාමත් වැදගත් වෙනවා 1818 ප්‍රථම නිදහස් සටන සඳහා තුඩු දුන්නු හේතු සාධක අතරින්. ඊට අමතරව තවත් බොහෝ කරුණු කාරණා තියෙනවා. නමුත් ඔබට අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී මේ ඇසුරෙන් ප්‍රශ්නයක් ඇහුවොත්ින් ඔබට ඉතාමත් ප්‍රමාණවත්, එහෙම නැත්නම් ඉතාමත් සාර්ථක කරුණු තුනක්, මොකද විස්තරාත්මකව ලිවිය හැකි කරුණු තුනක් තමා දරුවනේ මම සාකච්ඡා කළේ. ඉන් නැවතත් කියන්නම්, නිදහස අහිමි වීම හා රජ කුණුමැති වීම නිසා ඇති වූ සිත් ඇවුල. දෙවැනි එක රාජාණ්ඩු සමයේ රදලයින්ගේ බලතල තිබුණත් ඉංග්‍රීසි ආණ්ඩුව රදලයින් නොසලකා හැර කටයුතු කිරීම. ආගම හා සංස්කෘතිය ආරක්ෂාව පිළිබඳව ගැටලු මතුවීම. මෙන්න මෙවැනි කරුණු කාරණා නිසා 1818 ප්‍රථම නිදහස් සටන ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භ වුණා. එහෙමනම් දුවේ පුතේ 1818 නිදහස් සටන ආරම්භ වුණේ කොහොමද, මේ ආරම්භ වෙලා මේක ව්‍යාප්තුනේ කොහොමද කියන එක පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. එහෙමනම් දුවේ පුතේ මම මුලින් කතා කළාසේම 1818 නිදහස් සටන ආරම්භයේ දුවේ පුතේ උඩරට රාජධානියේ තිබුණු ඌව වෙල්ලස්ස ප්‍රදේශයට තමා කේන්ද්‍රගත වෙන්නේ. මොකද මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ තුල කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වෙච්ච මිනිස්සු හිටියා. ඒත් එක්කම උඩරට රජුට බෙහෙවින් පක්ෂපාතී වෙච්ච මිනිස්සු පිරිසක් හිටියේ. ඒත් එක්කම වෙළඳාමෙන් ධනෙ උපයාගත්තු මිනිස්සු පිරිසක් හිටියා. මෙන්න මෙවැනි පසුබිමක් තුල තමා දුවේ පුතේ මම ඔබට අර පෙර සඳහන් කරාසෙම 1816 ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මඩිගෙලේකම් දූරේට අර මුස්ලිම් මොහන්දිරම් කෙනෙක් විදිහට හච්චි මරික් කාර්පත් කරානේ. එතනින් තමයි මේ සටන ඇවිලෙන්න පටන් ගත්තේ. ඒ නිසා මේ හච්චි මරික් කාර්ගේ පත්කිරීම සහ ඔහුගේ නොමනා හැසිරීම නිසා මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මිනිස්සු ඊට රහිව අරගල කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මේ තුල උඩරට ප්‍රදේශයට අයිති මේ වෙල්ලස්ස ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති වුණා. මේ නොසන්සුන් තත්වය වඩා දෙගුණ තෙගුණ කරන්න හේතුවක් වුණේ දුවේ පුතේ මේවන විට උඩරට රාජධානිය තුල රජෙකු නොමැති වීම තුල සිත් ඇවුලට පත්වෙච්ච මිනිස්සුන්ට මහා අත්වැසිල්ලක් වෙන සිද්ධියක් වුණා. ඒ තමයි උඩරට නායකකර වංශික පාලකෙක් වෙලා හිටපු රාජාදි රාජසිංහ රජතුමාගේ ඥාති පුද්ගලෙක් මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ තුල ඉන්නමාය කියන මතය කතිකාවත මේ වෙල්ලස්ස ප්‍රදේශයේ තුල ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා බොහෝම වේගෙන්. එහෙමනම් රජෙකු නොමැති වීම තුල හිත් ඇවුලට පත්වෙච්චි මේ ජනතාවට මෙලෙස රජෙකු හිටි හැටියේම පහළවීම ඉතා ආස්වාදජනක දෙයක් වුණා. එනිසා දුවේ පුතේ මේ පුද්ගලයා නමින් දොරේසා, මේ දොරේසා මේ ඉතාමත් කුළුපගු වෙලා ඒත් එක්කම ඔහුට කුළුපගු වෙච්ච බොහෝ රදලවරු විශේෂයෙන් බූටෑවේ රටේ රාළවාගේ සිංහල නායකයෝ දොරේසාමි වටා එක් රැස් වෙන්න පටන් ගත්තා. දොරේසාමි වටා එක් රැස් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ දොරේසාමිගේ පිබිදීම සහ ඔහු වටා සිංහල ජනතාව සහ රදලවරු ඒකරාශී වීම පිළිබඳව දැඩි අවධානයෙන් හිටපු ඉංග්‍රීසි ආණ්ඩුව බදුල්ලේ උප ඒජන්ත වෙච්චි සිල්වෙස්ටර් විල්සන්, තේරුණා, සිල්වෙස්ටර් විල්සන්ගේ උපදෙස් මත මෙන්න මේ දොරේසාමි සහ බූටෑවේ රටේ රාළ ඇල්වීම සඳහා හජ්ජි මරික්කාර් පිටත් කරලා හරිනවා. හජ්ජි මරික්කාර්, නමුත් දුවේ පුතේ හජ්ජි මරික්කාර් පිටත් කරලා හැටියට හැරියට මේ අපේ රජා විදියට දැන් අභිෂේක නොලත් රජා විදියට ඉන්න මෙන්න මේ දොරේසාමි අල්ලා ගැනීමට හජ්ජි මරික්කාර් පිටත් කරලා හැරියට දුවේ පුතේ අවසානයේදී අපේ කැරලිකාරයෝ එහෙම නැත්නම් අපේ සිංහල පිරිස් මොකද කරේ, මෙන්න මේ හජ්ජි මරික්කාර් මරලා දානවා. තේරුණාද, මේ හජ්ජි මරික්කාර් මරලා දානවා. ඊට පස්සේ දරුවනේ සිල්වෙස්ටර් විල්සන් කියන බදුල්ල උපේජන්තවරයා, බදුල්ල උපේජන්තවරයා යනවා මේ ඌව වෙල්ලස ප්‍රදේශයට මෙන්න මේ හජ්ජි මරික්කාර් අල්ලා ගන්න. නමුත් දුවේ පුතේ 1817 ඔක්තෝබර් 12 වන දින, ඔක්තෝබර් 12 වන දින මෙන්න මේ හජ්ජි මරික්කාර්ගේ මරණයෙන් පස්සේ අපි ඔය කතා කරපු සිල්වෙස්ටර් විල්සන්ටත් සිද්ධ වුණේ හජ්ජි මරික්කාර්ට සිද්ධ වෙන දේ, ඔහුටත් සිද්ධ වුණේ දරුවනේ කැරලිකාරුවන්ගේ හී පහරකින්. ඊතනවත්ත කියන ස්ථානයේ, ඊතනවත්ත කියන ස්ථානයේ කැරලිකාරයන්ගේ හී පහරකින් මෙන්න මේ සිල්වෙස්ටර් විල්සන්ද මැරිලා වැටුණා. එහෙනම් දුවේ පුතේ මේ සටන දැන් ඔන්න ක්‍රමානුකූලව ආරම්භ වෙලා උච්චත්වයට පත් වෙලා හිටියා. අවසානයේ මොකද සිද්ධ වුණේ 1817 ඔක්තෝබර් 25 වෙනි දින දරුවනේ රොබර්ට් බවුන්ඩ්‍රික්, ඒ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා රොබර්ට් බවුන්ඩ්‍රික්ට සිද්ධ වෙනවා ඌව වෙල්ලස්ස ප්‍රදේශයට ගිහිල්ලා තමන්ම හමුදාව මෙහෙවන්න. තමන්ම හමුදාව මෙහෙමන. එහෙමනම් දුවේ පුතේ ඔය විදිහට ආරම්භ වෙච්ච කැරල්ල 1818 දී ආරම්භ වුණු මේ කැරල්ල පසුබිම ගැන කතා කරද්දී මේ වෙනකොට ඉංග්‍රීසියෙන්ට මහත් ශක්තියක් බවට පත් වුණේ දුවේ පුතේ අපේ ප්‍රබල රදළ නායකයෙක් විදිහට හිටපු මොනරවිල කැප්පෙටිපොළ. මේ වෙනකොට ඉංග්‍රීසියෙන්ට පක්ෂපාති වෙලා හිටියේ. අවසානයේ මොනරවිල කැප්පෙටිපොළට හමුදාව ලබා දීලා ඔහු පිටත් කරලා හරිනවා ඌවවල්ලස ප්‍රදේශයට මෙන්න මේ කැරලි තත්ත්වයේ මර්ධනය කරන්න. නමුත් දුවේ පුතේ බූටෑවේ රටේ රාළ සහ අපි ඔය කතා කරපු කැප්පෙටිපොළ, මොනරවිල කැප්පෙටිපොළ අතර ඇති වූ කතිකාවතේ අවසන් ප්‍රතිඵලය වුණේ දුවේ පුතේ 1817 නොවැම්බර් 1 දින කැප්පෙටිපොළ ඉංග්‍රීසි හමුදාව අතහැරලා ඔවුන්ට ඉංග්‍රීසි හමුදාවගේ අභියෝග බාර දීලා අපේ නායකයෙක් විදියට, උදාරතර නායක විදියට මොනරවිල කැප්පෙටිපොළ දුවේ පුතේ එනවා අපේ සිංහල හමුදාවකට. ඉතින් ඉංග්‍රීසින්ට විශාල අවාසියක් වුණු සිද්ධියක් තමයි මෙන්න මේ කැප්පෙටිපොළගේ පැමිණීම සිංහලෙන්ගේ පැත. මේ විදිහට උද්‍යෝගයෙන් ආරම්භ වූ නිදහස් සටන් ව්‍යාපාරය ඌව වෙල්ලස්ස ප්‍රදේශයට සීමා නොවි ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඔබ්බට තියෙන අනිකුත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. අනිකුත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ අනුව 1818 මැයි මාසය සහ ජූනි මාසය කියන කාල සීමාව මේ සටන් ව්‍යාපාරයේ 1818 සටන් ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව බවට පත් වුණා. ඒත් එක්කම 1818 අගෝස්තු 1 දින, 1818 අගෝස්තු 1 දින දුවේ පුතේ රොබර්ට් බවුන්ඩ්‍රික් විසින්, එහෙම නැත්නම් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අවසාන නිවේදනයක් නිකුත් කරනවා. ඒ කියන්නේ සැප්තැම්බර් 21 වන දිනට පෙර, සැප්තැම්බර් 1818 සැප්තැම්බර් 21 වන දිනට පෙර රජයට, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාතී වන කැරලිකරුවන්ට සමාව දෙනවා කියන ප්‍රචාරය ගියා. එතනින් පස්සේ දුවේ පුතේ මොකද වුනේ, බොහෝ දුරට මේ දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරපු ඉංග්‍රීසින් බොහෝමත් ඉක්මනින්ම මෙන්න මේ කැරලි එහෙම නැත්නම් මේ ඌව වෙල්ලස ප්‍රදේශයෙන් සහ එතනින් ඔබට යන්න තිබුණු මේ කැරලි ක්‍රමානුකූලව දැඩි මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කරමින් මර්ධනය කරනවා. ඒ අනුව 1818 ඔක්තෝබර් 28 වන දින දුවේ පුතේ මේ කැරලි වලට නායකත්වයක් දුන්නු, විමුක්ති ව්‍යාපාරයට නායකත්වයක් දුන්නු කැප්පෙටි කුල සහ පිළිම තලාවේ අත්අඩංගුවට ගන්නවා. ඒත් එක්කම මේ වෙනකොට දළදා වහන්සේ හිමිකාරත්වයේ ලබාගෙන සිටියේ වාරිය පොළ සුමංගල හිමියෝ. උන්වහන්සේත් 1818 නොවැම්බර් 2 දින ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමත් එක්ක බොහෝ දුරට මෙන්න මේ සටන් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම 1818 නොවැම්බර් 26 වෙනි දින 1818 නොවැම්බර් 26 වෙනි දින බෝගම්බරදී කැප්පෙටි පොළ හා මඩුගල්ලේ කියන සිංහල උදාරතර නායකයින්ගේ හිස ගසා දැමීමත් සමග බොහෝ දුරට මේ සටන් ව්‍යාපාරය ආරම්භයත් එක්කම වාගේ බිඳ වැටෙන්න පටන් ගත්තා. එහෙමනම් දුවේ පුතේ මේ 1818 නිදහස් සටන් ව්‍යාපාරයේ නායකයින් පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. සිංහල නායකයින් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙතන ප්‍රධානත්වය බොහෝ දුරට මොනරවිල කැප්පෙටි පොළ තුමාට, ඉන් පසුව හිටපු සිංහල නායකයෝ විදියට මඩුගල්ලේ දිසාවේ, ඒත් එක්කම බූටෑවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල, පිළිම තලාවේ කිවුලේ ගෙදර මොහොට්ටාල, ඒත් එක්කම ගල ගෙදර මොහොට්ටාල, කොබ්බෑ කඩුව, දඹවින්න දිසාවේ, ඒත් එක්කම දිඹුලාන දිසාවේ, කතරගම බස්නායක නිලමේ, මෙන්න මේ වාගේ සිංහල නායකයින් බොහෝ දෙනෙක් මෙන්න මේ 1818 නිදහස් සටන් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. එහෙමනම් දුවේ පුතේ මේ සටන් ව්‍යාපාරයේ නායකයෝ පිළිබඳව අවධානය යොමු කරනකොට අපිට පැහැදිලිවම පේනවා මේ නායකයෝ බොහෝ දෙනා රදලවරු. මොකද වැඩිපුරම 1815 උඩරට ගිවිසුමෙන් උල්ලංඝනය කරලා දැමේ මේ රදලවරුන්ගේ බලතල තමයි සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා දැමේ. එනිසා 1818 නිදහස් සටන රදලවරුන් මතින් ගොඩ නැගුණු සටනක්. රදලවරුන්ගේ කරපිටින් මේ සටන ජයගන්න ගිය අවස්ථාවක් තමයි මේ අපි කතා කරන්නේ. නමුත් මේ පුතේ රදලවරුන් නායකත්වයට ගත්තා වුණත් මේ සටන ඉතාමත් කෙටි කාලයකදී ඉංග්‍රීසි හමුදාව තමන්ගේ යුද ශක්තිය උපක්‍රමශීලී බව යොදා ගනිමින් වියටපත් කරලා දැම්මා, පරාජයටපත් කරලා දැම්මා. එහෙමනම් මේ පුතේ මේ සටන අසාර්ථක වීම සඳහා තුඩු දුන්නේ කුමන ආකාරයේ හේතු සාධකද කියන එකක් දුවේ පුතේ අපි සාකච්ඡා කරමු. එහෙමනම් දුවේ පුතේ මේ 1818 ප්‍රථම නිදහස් සටනේ අවසන් මාතෘකාව විදිහට 1818 නිදහස් සටන, එහෙම නැත්නම් ඌව වෙල්ලස් සටන අසාර්ථක වීම සඳහා තුඩු දුන්නු හේතු සාධක මොනවද කියලා කතා කරොත් ඒකේ පළමු යන්න තමයි දරුවනේ උඩ රට රදලයින්ගේ භික්ෂූන් වහන්සේලාගේ රටවැසියන්ගේ එකම අපේක්ෂාව වෙච්චි රාජාණ්ඩුව යලි පිහිටුවා ගැනීම සඳහා මෙරටින් ඉංග්‍රීසින් පළවා හැරීමනේ අපේක්ෂා වුණේ. නමුත් දරුවනේ ඒ සටන ආරම්භයේ සිටම මේ සටනේ අපේක්ෂාව මේ ජයග්‍රහණය කරන එක උනත් දරුවනේ මේ උදාරතර පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා, එය ඉදිරියට ගෙන යාම සඳහා අපේ සිංහල නායකයින්ට විධිමත් සංවිධානයක් තිබුණේ නැහැ. විධිමත් සංවිධාන ශක්තියක් තිබුණේ නැහැ. ඒත් එක්කම මේ සිංහල නායකයින් අතර ඒකාබද්ධතාවක්, එකමුතුකමක් තිබුණේ නැහැ. එනම් මේ සටන පරාජයට පත්වෙන්න මූලික හේතුවක් වුණේ දරුවනේ අපේ සිංහලයින්ගේ එකමුතුකම සහ සංවිධානාත්මක බවක් නොතිබීම. ඒත් එක්කම තවත් කරුණක් විදියට ගන්න පුළුවන් දුවේ පුතේ මේ රදල නායකේ, ඇතැම් රදල නායකයින් අතරත් අපේ රදල නායකයින් අතරත් ඒතරම් හොඳ හිතක් තිබුණේ නැහැ. ඔවුනොවුන් අතරත් තිබුණා විරසකේ බලය වෙනුවෙන්. බොහෝ දුරට මොල්ලිගොඩ, එක්නැලිගොඩ වගේ බොහෝ දෙනා ඉංග්‍රීසීන්ට පක්ෂපාතී වුණා. ඒ නිසා බොහෝ ඉක්මනින් ඉංග්‍රීසීන්ට මේ සටන් ව්‍යාපාරය ජය ගැනීමට අපේ පැත්තෙනුත් ප්‍රබල සහයක් ලැබුණා. ඒත් එක්කම ඉංග්‍රීසීන්ගේ යුද ශක්තිය අපේ රටේ අපේ සිංහල හමුදාවට දිගු කාලයක් යුද්ධයකට අවශ්‍ය පසුබිම ගොඩ නගා ගන්න තරම් ශක්තියක් තිබෙන්නේ. ඔබ දන්නවද ඉන්දියාවෙන් යුද සෙබළු 7000ක් ගෙනවා ඉංග්‍රීසීන්. අතිරේක යුද බලෑණියක් ඉන්දියාවෙන් ගෙනගෙන ඔවුන්ගේ යුද ශක්තියත් උපයෝගී කරගෙන තමයි මේ සටන් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම යටපත් කරලා දැම්මේ. ඒත් එක්කම ඉංග්‍රීසින් අනුගමනය කරපු ම්ලේච්ඡ ක්‍රියාමාර්ගයක් තිබුණා. ඒ තමයි දුවේ පුතේ බිම්පාලු ප්‍රතිපත්තිය. එහෙනම් මේ බිම්පාලු ප්‍රතිපත්තිය තුලින් මොකද කරේ? මේ වෙනකොට උඩරට ප්‍රදේශයේ මිනිසුන් ආහාර සපයාගත්තු කෙත්වතු අටුකොටු විනාශ කරලා දාන්න පටන් ගත්තා. ගෙවල් දොරවල් ගිනි තියන්න පටන් ගත්තා. මේ කැරලි වලට සම්බන්ධ පුද්ගලයෝ ඉන්න නිවාසෙත් එක්ක සම්බන්ධ වෙච්ච බොහෝ දෙනා විනාශ කරලා දාන්න පටන් ගත්තා. කොස් ගස්, ඒත් එක්කම දෙල් ගස්, විශේෂයෙන්ම පොල් ගස්, ඔය වාගේ මිනිසුන්ට බත සපේපු කුසගින්න නියපු බොහෝ ශාකයන් විනාශ කරලා දාන්න පටන් ගත්තා. එහෙමනම් දුවේ පුතේ මෙන්න මෙවැනි තත්ත්වයක් තුළ මේ සටන බලෙන්ම වාගේ වුන් මර්ධනය කරා. ඒත් එක්කම දරුවනේ ඉංග්‍රීසීන්ට දළදා වහන්සේගේ හිමිකාරත්වයක් ලැබුණා. මේ දළදා වහන්සේගේ හිමිකාරත්වය ලැබීමත් ඉංග්‍රීසීන් ලද විශිෂ්ට ජයක්. ඒත් එක්කම උඩරට ප්‍රදේශ තුල බොහොම ඉක්මනින් රොබර්ට් බවුන්ඩ්‍රික් මතයක් ව්‍යාප්ත කරා. මේ දොරේ සාමි කියන පුද්ගලයා කියන්නේ රාජාදි රාජසිංහ රජතුමාගේ සැබෑම ඥාතියකු නොවන බවත්, මෙන්න මේ සැබෑ දොරේ සාමි මදුරාසියේ සුවසේ වාසය කරනවා බවත් ඔහු කියා සිටියා. එනිසා මේ දැනට මේ ඌවවෙල්ලස්ස ප්‍රදේශයේ සැරිසරන දොරේ සාමි වංචනිකයෙකු කියන එක නිරන්තරයෙන්ම නිතරම මේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා බොහෝ ජනතාවට ඒත්තු ගන්නවා. මෙයා මේ හත්කෝරලේ විල්බාව කියන ප්‍රදේශයේ ගමක ඉපදිලා මොහු පැවිදි වෙලා උපවැදි වෙන කෙනෙක් කියන එක තමයි බොහෝ දුරට මතෙ උනේ. අවසානයේදී මේ රජෙකු නොමැති වීම නිසා ඇති වූ සිත්තැවුල දොරේ සාමිගේ පැමිණීමත් එක්ක ජනතාවට ආස්වාදයක් වුණාට දුවේ පුතේ මේ ඔහු රජපාල පරම්පරාවට සම්බන්ධ නොවන කිසිදු රාජකීය උරුමයක් නොමැති විජාතිකයෙකු බවට ජනතාවට මතයක් ගියාම සමග මේ සටන් ව්‍යාපාර එහෙම්මම අසාර්ථක වෙන්න පටන් ගත්තා. එහෙනම් දුවේ පුතේ අපි 1818 ප්‍රථම නිදහස් සටනේ මාතෘකාව තමයි කතා කරේ. එහෙනම් දුවේ පුතේ මේ වෙන විට 1818 ප්‍රථම නිදහස් සටනට තුඩු දුන්නු හේතු සාධක, ඒත් එක්කම සටනේ ආරම්භය සහ ව්‍යාප්තිය, ඒත් එක්කම සිංහල නායකයෝ සටන අසාර්ථක වීමට හේතු වාගේ බොහෝ කරුණු කාරණා අපි සාකච්ඡා කළා. එහෙනම් දුවේ පුතේ අපි නැවත අවධානය යොමු කරමු 1818 ප්‍රථම නිදහස් සටනින් පසුව වසර 30ක් යනකම් නැවත ලේවැගිරීම් වලින් විමුක්ති ව්‍යාපාරයක් ආරම්භ වුණු අවස්ථාවක් ගැන සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් වසර 30කින් පස්සේ තමයි 1818 ඉඳලා 1848 වෙනකම් වසර 30ක් නිහඬියාවකින් පසුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව නැවත ලේවැගිරීම් සහිත විමුක්ති ව්‍යාපාරයක් ආරම්භ වෙන්නේ 1848. එමනම් 1848 නිදහස් සටන හෙවත් මාතලේ සටන කියලා මේ සටන කියන්නේ. මේ සටන පිළිබඳව දුවේ පුතේ අපි අවධානය යොමු කළමු. 1818 නිදහස් සටන සේම එහි ආරම්භය, ඒ සඳහා තුඩු දුන්නු හේතු සාධක, ඒත් එක්කම ආරම්භය සහ ව්‍යාප්තිය සටනේ, ඒත් එක්ක මේ සඳහා නායකත්වයේ ගත්තු පිරිස්, ඒත් එක්ක මේ සටන අසාර්ථක වුණා නම් අසාර්ථක වෙන්න හේතු, සාර්ථක වුණා නම් සාර්ථක වෙන්න හේතු, ඒත් අවසාන වශයෙන් මේ සටනේ ප්‍රතිඵල පිළිබඳව අපි දරුවනේ සාකච්ඡා කළ යුතුයි. එමුනම් 1848 නිදහස් සටන හෙවත් මාතලේ සටන ආරම්භ වීම සඳහා තුඩු දුන්නු හේතු සාධක අතර පළමු හේතු සාධකයේ විදිහට මම ඔබට ගෙනහැර දක්වන්නම් දුවේ පුතේ. කෝල් බෘක් ප්‍රතිසංස්කරණ ඔබ දන්නවා කෝල් බෘක් ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආදායමට වඩා වියදම සීක්‍රෙන් ඉහළ යාම නිසා ඒ වියදම් පියවා ගැනීම සඳහා තමයි මේ කෝල් බෘක් කොමිසම ක්‍රියාත්මක වුණේ. ඉංග්‍රීසි ආණ්ඩුව පැත්තෙන් තා සාර්ථක වුවත් අපේ සිංහල එහෙම නැත්නම් අපේ ලාංකිකයන්ට මේකෙන් ඒ තරම් සුභවාදී දෙයක් උනේ නැහැ. ඒ නිසා කෝල්බෘක් ගිනාපු වියදම් අවම කිරීමේ ඇතැම් ප්‍රතිපත්ති අපේ ලාංකිකයන්ට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම රජයේ විසින් නව ඉඩම් ප්‍රතිපත්ති හඳුන්වා දීම, ඒ කියන්නේ 1840 අංක 12 දරන 1840 අංක 12 දරන ඉඩම් අත්පත් කරගැනීමේ පනත. තේරුණා. ඉඩම් අත්පත් කර ගැනීම පනත. ඔබ සමහර වෙලාවට කියයි නෑ අනේ සර් එහෙම එකක් නෙමෙයි මේක මුඩු බිම් පනත නෑ පුතේ. මුඩු බිම් පනත එන්නේ 1897. මේ 1840 අංග 12 දරන පනත තමා ඉඩම් අත්පත් කර ගැනීමේ පනත. මෙන්න මේ පනත් ක්‍රියාත්මක කිරීම, ඒත් එක්කම ගම් සභා ක්‍රමය අහෝසි කිරීම, එතකොට රාජකාරී ක්‍රමය අහෝසි කරලා දැම්මා. මේ නිසා මොකද උනේ? පාරම්පරිකව මිනිස්සු කරගෙන ආපු බොහෝ වැඩ කටයුතු අතපසු වෙනවා, කඩාකප්පල් වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම කෝල්බුක් යෝජනා තුල ගම් සභා ක්‍රමය අහෝසි කරලා නව අධිකරණ පද්ධතියක් ඇති කරලා දිස්ත්‍රික්ක උසාවියට බලය ලබා දීම. මෙන්න මෙවැනි කරුණු කාරණා නිසා දරුවනේ අපේ ලාංකිකයන්ට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ 1848 දෙවැනි නිදහස් සටනට හේවත් මාතලේ සටනට ප්‍රබල හේතුවක් වුණා. ඒත් එක්කම කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වගේම මම දෙවනි කරුණ ගන්න එකක් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය නිසා ඇති වෙච්ච කරුණක්. ඒ තමයි දුවේ දෙවනි කරුණ විදිහට මම ගෙනහැර දක්වන්න 1848 නිදහස් සටනට තුඩු දුන්න හේතු සාධකයක්. රජයේ සහ මහජනතාව අතර දුරස් බව වැඩි වුණා. කොහොමද මේ රජයේ සහ මහජනතාව අතර දුරස් බව වැඩි වුණේ? කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණවල ප්‍රබලම සාධකයක් බවට පත් වුණා පරිපාලන වියදම් අවම කරගන්න. කෝල්බ්‍රුක් කෙනෙකුට ලංකාවේ ප්‍රදේශ 16කට බෙදලා තිබුණා. ලංකාව ප්‍රාදේශීය පාලන 16කට බෙදලා තිබුණා. නිසා කෝල්බ්‍රුක් මොකද කරේ? මේ ප්‍රාදේශීය පාලන 16 පළාත් 5 දක්වා අඩු කරා. පළාත් 5 දක්වා අඩු කරා. ඒ නිසා මොකද උනේ? අර විශාල බල ප්‍රදේශයක සිටි නිලධාරීන්ට සිද්ධ වුණේ ජනතාවගේ මේ අවශ්‍යතාවයන් පරිපාලන කටයුතු හොයලා බලන්න අවස්ථාවක් නැතුණා. මොකද විශාල බල ප්‍රදේශයක්. මොකද 16-5කට අඩු කරානේ. ඉතින් මෙන්න මෙවැනි පසුබිමක් තුළ ජනතාව සහ රජයේ නිලධාරීන් අතර, රජය සහ ජනතාව අතර වඩා දුරස් බවක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒත් එක්කම සිවිල් සේවාවේ යම් යම් ප්‍රතිශෝධනයන් කරා, ඇතැම් තැන් කප්පාදු කරා, ඇතැම් ආයතන ඒකාබද්ධ කරා, විශ්‍රාම වැටුප් අවලංගු කරලා දැම්මා කෝල්බ්‍රුක් යෝජනාවලින්. මේ තුලින් සිද්ධ වුණේ දුවේ පුතේ, මේ සිවිල් සේවකයන්ට මේ සිද්ධ වෙච්ච පාඩුව නිසා ඔවුන් වතුව ගාවට යොමු කරා. මෙන්න මෙවැනි පසුබිමක් තුල දරුවනේ රජයේ සහ මහජනතාව අතර දුරස් බව වැඩිවීමත් මේ ඉංග්‍රීසීන්ට එරෙහිව ජනතාව පෙළ ගැසෙන්න ප්‍රබල හේතුවක් වුණා. ඒත් එක්කම කෝල්බ්‍රුක් යෝජනා තුලින් තුන්වෙනි කරුණ විදියට මම ගන්නම්. කෝල්බ්‍රුක් යෝජනා නිසා වතු වගාව ආරම්භ කරලා වතු වගාවට විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙන්න පටන් ගත්තා ඉංග්‍රීසියානු. එනිසා දුවේ පුතේ, දේශීය කෘෂිකර්මාන්තයේ අපේ යැපුම් කෘෂිකර්මාන්තයේ ඉංග්‍රීසියෙන් විසින් නොසලකා හැරීම නිසා දේශීය කෘෂිකර්මාන්තය පරිහානියට පත් වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම දුවේ පුතේ, අපිට මම කලින් කිව්වනේ ගම් සභා ක්‍රමය, මේ ගම් සභා ක්‍රමය අහෝසි කරලා දැම්මා. ඒත් එක්කම රාජකාරී ක්‍රමය අහෝසි කරලා දැම්මා. මේ තුල මොකද උනේ? අර වැව් ටික නඩත්තු කරගන්න බැරි වුණා. ඒත් එක්කම වාරි පද්ධතිය නඩත්තු කරගන්න බැරි වුණා. මෙන්න මේ වාගේ කටයුතු නිසා දරුවනේ කෘෂිකර්මාන්තේ ගිලිහෙන්න පටන් ගත්තා. කියන්නේ කෘෂිකර්මාන්තේ පිරෙහෙන්න පටන් ගත්තා. ඒ නිසා මිනිසුන්ගේ පාරම්පරික කෘෂි කාර්මික ජීවන ක්‍රමය අහෝසි වෙලා මේ නව ආර්ථික දර්ශනයක් සහිතව වතු වගාව හඳුන්වා දීමත් එක්ක අපේ මිනිසුන්ට ඒවල නුහුරු නුපුරුදු බව නිසා අපේ මිනිසු මෙන්න මේ ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව අරගලයකට අවශ්‍ය පිඹුරුපත් සකස් කරන්න පටන් ගත්තා. ඒත් එක්කම දුවේ පුතේ, 1848 නිදහස් සටනට ආසන්නම හේතුව බවට පත් වුණේ දුවේ පුතේ වයිකවුන්ට් ටොරින්ටන්, එහෙම නැත්නම් ටොරින්ටන් සාමිවරයා අලුතෙන් බදු වර්ග කීපයක් හඳුන්වා දුන්නා. ටොරින්ටන් සාමිවරයා අලුතෙන් බදු වර්ග කීපයක් හඳුන්වා දුන්නා. මොකද මේ වෙනකොට සමස්ත ලෝකයේම දැවැන්ත ආර්ථික අර්බුදයක් පැමිණලා තියෙන කාලයකදී ටොරින්ටන් සාමිවරයා ලංකාවේ සියලු ප්‍රදේශවලට ගැලපෙන පරිදි, එහෙම නැත්නම් සියලු ප්‍රදේශ වලින් ආදායම උපයා ගන්න පුළුවන් විදිහට අලුතෙන් බදු වර්ග හඳුන්වා දුන්නා. කඩසාප්පු බද්ද, ඔරුපාරු බද්ද, මුද්දර බද්ද, ඇඟ බද්ද, බලු බද්ද, තුවක්කු බද්ද වාගේ මෙන්න මේ බදු වර්ග හඳුන්වා දුන්නා. මේ තුල දරුවනේ වැඩියෙන්ම පීඩාවට පත් උනේ සාමාන්‍ය ජනතාව. එහෙනම් දුවේ පුතේ, 1818 නිදහස් සටන රදලවරුන්ගේ මතින් ආරම්භුනේ යම්සේද 1848 නිදහස මේ බදුපරින් පීඩාවට පත් වෙච්චි සාමාන්‍ය ජනතාව තුලින් දරුවනේ ආරම්භ වුණා. එහෙමනම් ඊළඟ මාතෘකාවට පත් වෙන 1848 නිදහස සටනේ ස්වභාවය, එහෙම නැත්නම් මේක ආරම්භය හා ව්‍යාප්තිය ගැන. කොළඹ ගාල්ල මහනුවර බදුල්ල වාගේ ප්‍රදේශ තුලින් තමයි දරුවනේ මේක ආරම්භ වුණේ. ඒත් එක්කම ගාල්ල කච්චේරියට පැමිණි අය කාලේ යටත් විද්ද බාර ලේකම් විදියට හිටපු එමර්සන් ටෙනන්ට්. ඔහු ආවේ මේ බදු පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න. අවසානයේ මොකද දනව සිද්ධ වුණේ? මේ එමර්සන් ටෙනන්ට් කියන යටත් විද්ද බාර ලේකම්ට මේ ගාල්ල ප්‍රදේශයේ මිනිස්සු ගල් ගහලා එලවලා දැම්මා. ගල් ගහලා එලවලා දැම්මා. ඊට පස්සේ කොළඹ මහනුවර ප්‍රදේශවලින් මේ කැරල්ල ආරවුන් වුණා. කැරල්ල කියනවත් මේ අවශ්‍ය නැහැ බෝධුට මේවා නිදහස් විමුක්ති ව්‍යාපාර. නමුත් කැරල්ලක ස්වභාවයෙන් තමයි ආරම්භ වෙන්නේ. පසුව මේවා විමුක්ති ව්‍යාපාරයක් විදියට පුළුල් වෙලා සමාජගත වුණා. එහෙනම් දරුවනේ මේ කොළඹින් මහනුවරින් ආරම්භ වෙච්චි මේ සටන් ව්‍යාපාරය පස්සේ මාතලේට ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ දඹුල්ල, ඊට පස්සේ වාරියපොළ, කුරුණෑගල වගේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම දරුවනේ මේවට නායකත්වය දුන්නු නායකයින් අතරින් වඩා වැදගත් කෙනෙක් තමයි පෑලියගොඩ ඩේවිස් හේවත්, ඩේවිඩ් හේවත් ගොංගාලේ ගොඩබණ්ඩ. මෙයා මොකද කරේ? 1848 ජූලි 28 වන දින මෙන්න මෙයා දඹුලු විහාරයේදී ශ්‍රී වික්‍රම සර්වසිද්ධි රාජසිංහ නමින් පෑලියගොඩ ඩේවිඩ් හේවත් ගොංගාලේ ගොඩබණ්ඩ සිංහල රජු විදියට දරුවනේ ඔටුනු පළඳිනවා. සිංහල රජතුමා විදියට ඔටුනු පළඳිනවා. එහෙමනම් මේ විදියට ආරම්භ වෙච්ච සටන් ව්‍යාපාරයේ 18,000 සරණට වඩා ක්‍රමානුකූලව සහ සංවිධානාත්මක ස්වරූපයෙන් ඉස්සරහට ගියාට දුවේ පුතේ මේ තුලත් යම් යම් දුර්වලතාවයන් රැසක් තිබුණා. එහෙමනම් දරුවනේ මේ සටනට මූණ දුන්නු, මේ සටනට උර දුන්නු, මේ සටනට පෙරමුණ ගත්තු අපේ සිංහල නායකයෝ ගැන අපි කතා කළ යුතුයි. එහෙනම් මේ 1848 නිදහස් සටනට නායකත්වයේ දුන්නු සිංහල නායකයන් විදිහට දුවේ පුතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්, අපිට අගය කරන්න පුළුවන් ගොංගාලේ ගොඩබණ්ඩ, ඒත් එක්කම වීර බුරන්නප්පු, හඟුරංකෙත ඩිංගිරාල, කඳපොළ බණ්ඩා, ඒත් එක්කම පදිය පැලැල්ලේ බණ්ඩා කියන්නේ ගොංගාලේ ගොඩ බණ්ඩාගේ සහෝදරයා. පදිය පැලැල්ලේ බණ්ඩා, ඒත් එක්කම කුඩා පොළ හිමි, මෙන්න මේ වාගේ ගිහි පැවදි නායකයෝ බොහෝ දුරට මෙන්න මේ 1848 නිදහස් විමුක්ති ව්‍යාපාරයේ නායකත්වය ගත නැත්නම් මාතලේ සටන. එහෙනම් දුවේ පුතේ 1818 නිදහස් සටන ගැන සාකච්ඡා කරද්දී නිදහස් සටන දුවේ පුතේ රදලවරුන් මතින් ආරම්භ වෙච්චි අරගලයක්. මොකද රදලවරුන්ගේ බලතල, ඔවුන්ගේ වරප්‍රසාද, වරදාන, තාන්න මාන්න කප්පාදු කිරීම නිසා 18,000 රදලවරුන් මතින් ආරම්භ වුණා. සේම 1848 නිදහස් සටන දරුවනේ බදුබරින් පීඩාවට පත් වෙච්චි, තමන්ගේ ජීවන වෘත්තිය, සාම්ප්‍රදායික ජීවන වෘත්තිය අහිමි වෙච්චි සාමාන්‍ය ජනතාව මතින් ආරම්භ වුණේ. එහෙනම් දුවේ පුතේ 1848 නිදහස් සටන ආරම්භයට තුඩු දුන්න හේතු සාධක කතා කළා. ඒත් එක්කම නිදහස් සටනේ ආරම්භය සහ එහි ව්‍යාප්තිය ගැන සාකච්ඡා කළා. ඒත් එක්කම දුවේ පුතේ සිංහල නායකයෝ ගැන අපි කතා කරා. ඒත් එක්කම අපිට තවත් කතා කරන්න තියෙන්නේ 1848 නිදහස් සටනේ අසාර්ථකත්වය. මේ සටනේ අසාර්ථකත්වය. එහෙමනම් අපි මේ සටන අසාර්ථක වීම සඳහා තුඩු දුන්න හේතු සාධක ගැන කතා කරොත් දුවේ පුතේ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේ සටනත් දුවේ පුතේ අසාර්ථක වෙන්න ප්‍රබලම හේතුවක් උනේ අපේ සිංහල රදළ නායකයින් අතර එකමුතු බවක් නොතිබීම. මොකද ඔවුන් නම්බුනාම තාන්න මාන්න වෙනුවෙන් තමන්ගේ ජාතිය පාවා දෙන්න පටන් ගත්තා. එහෙනම් මේ සටන සංවිධානයේ ඌවත් මේ රදලවරුන් සතුව තිබුණු මේ අසමගිය ඔවුන් තමන්ගේ තාන්න මාන්න වෙනුවෙන් තමන්ගේ ජාතිය පාවා දීම වාගේ වැඩ කටයුතු නිසා, එහෙනම් ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා දුවේ පුතේ මේ සටන අසාර්ථක වුණා. ඒත් එක්කම දරුවනේ 1848 වෙන විට ඉංග්‍රීසීන් උඩරට කෙරෙහි හොඳ අවධානයකින් හිටියේ. මොකද ඔවුන්ට හුරු පුරුදු ප්‍රදේශයක්. 1818 නම් ඒ ප්‍රදේශ පිළිබඳ, උඩරට ප්‍රදේශ පිළිබඳ එතරම් අවධානයක්, අවබෝධයක් ඔවුන්ට නොතිබුණත් මේ වන විට උඩරටට ප්‍රවේශ වීමේදී ප්‍රවේශ මාර්ග ඉතාම ප්‍රශස්ත මට්ටමින් ඉංග්‍රීසීන් ගොඩනගලා තිබුණා. මොකද වතු වල තිබුණු පලයන්, එහෙම නැත්නම් වතු නිෂ්පාදනයන් වෙරළබඩ ප්‍රදේශවලට වරායන් කරා නැත්නම් පහතරට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට සුදුසු මාර්ගජාලයක් මාර්ග පද්ධතියක් හදලා තිබුණා. එම නිසා ඉංග්‍රීසීන්ට අවශ්‍ය අවස්ථාවලදී අතිරේක සේනාව ඒත් එක්කම ආහාර පාන බෙහෙත් ද්‍රව්‍ය විශේෂයෙන් අවි ආයුද බොහොම ඉක්මනින් උඩ රටට ලබා දීමේ හැකියාව නිසා දුවේ පුතේ ඔවුන්ගේ යුද ශක්තියත් අපේ සිංහලයන් සතුව දිගු කාලීන යුද්ධයකට මුහුණ දීමට තිබුණු ශක්තියක් නොතිබීමත් අපිට තිබුණු කියන්නේ ශක්තියක් නොතිබීම වැනි කරුණු කාරණා නිසා දුවේ පුතේ මේ සටන අසාර්ථක වුණා. ඒත් එක්කම ඉන්දියාවෙන් අවශ්‍ය අවස්ථාවලදී ඉංග්‍රීසීන් අතිරේක හමුදාව ගෙන්නගත්තා. තේරෙනවද? ඒත් එක්කම ඔවුන්ගේ යුද ශක්තිය වගේම අපේ මිනිස්සුන්ට යුද ශක්තියක් තිබුණේ නැහැ. මෙන්න මේ වාගේ කරුණුත් ඒත් එක්කම ටොරින්ටන් සාමිවරයාගේ මේ මැදිහත් වීම තුලින් ඉංග්‍රීසීන් අනුගමනය කරපු දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ග අපි දන්නවා 18 වෙනි දහසට බිම්පාලු ප්‍රතිපත්ති අනුගමනය කරා වගේම මෙන්න මේ සටන අසාර්ථක වෙන්න එහෙම නැත්නම් මේ සටන අසාර්ථක වෙන්න මේ සටන යටපත් වෙන්න ප්‍රබලම හේතුවක් වුණේ දුවේ පුතේ මාෂල් ලෝ කියන යුද නීතිය පැනවුවා. ඉංග්‍රීසීන් මාෂල් ලෝ යුද නීතිය පැනවුවා. ඒ නිසා මේ මාෂල් ලෝ කියන යුද නීතිය පැනවීම මෙන්න මේ වාගේ හේතු සාධක පෙරදරි කරගත්තු නිසා 1848 නිදහස් සටනක් දුවේ පුතේ අසාර්ථක වුණා. එමනම් අපි ඊළඟ අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ 1848 නිදහස් සටනේ අසාර්ථකත්වයේ සේම මේ සටන තුලින් ගොඩ නැගුණු වෙස්වලාගත්තු ප්‍රතිලාභයක් රසක් අපිට ලැබුණා. ඒ කියන්නේ 1848 නිදහස් සටනින් ලේ වැක්‍රීම් වලින් අපි අපේක්ෂිත විමුක්තිය නිදහස නොලැබුණත් දරුවනේ 1850න් පස්සේ බොහෝ දුරට මේ සටනේ යම් යම් සාධනීය ප්‍රතිඵල අපිට උදා වෙන්න පටන් ගත්තා. සාධනීය ප්‍රතිඵල. එහෙමනම් මේ සටනේ නායකත්වයේ ගත්තු සිංහල නායකයෝ බොහෝ දෙනෙක් මරලා දැම්මා. මේ සටනේ ප්‍රතිඵල. බොහෝ දෙනෙක් මරලා දැම්මා. ඒත් එක්කම ඔවුන්ගේ දේපල සියල්ල රාජසන්තක කරා. ඒවා ප්‍රතිඵල කිව්වට ඒවා සාධනීය ප්‍රතිඵල නෙමෙයි. අපේ විරුවෝ අපේ අනාගත ජාතිය වෙනුවෙන් මේ දිවි පිදුවේ. ඒ නිසා මෑතක ඔබට මතක ඇති මෑතක් වෙනතුරුම උඩරට මෙන්න මේ සටන් වලට සම්බන්ධ වෙච්චි නායකයෝ සිංහල නායකයෝ රාජද්‍රෝහියෝ විදිහට සලකලා තිබුණේ රාජද්‍රෝහියෝ. නමුත් මෑතක ගියවර ආණ්ඩුවේ කරන කාලේ මට මතකයි අපිට පක්ෂ විපක්ෂ වැඩක් නැහැ ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා තමයි මෙන්න මේ සිංහල නායකයෝ වීරවරයෝ කරේ. එහෙම නැත්නම් ඔවුන් ඉංග්‍රීසි පාලන සමයේදී ලංකාවේ රාජද්‍රෝහීන් විදියට හිටියේ. මොකද ඒ කාලේ තිබුණේ ලංකාවේ ඉංග්‍රීසි පාලනය. ඒ නිසා ඔවුන්ට සිංහල නායකයෝ රාජද්‍රෝහියෝ වුණාට දුවේ පුතේ අපිට අපේ සිංහලයන්ට අපේ ලාංකිකයන්ට අපි වෙනුවෙන් දිවි පිදපු මෙන්න මේ නායකයෝ රාජද්‍රෝහියෝ නෙමේ දේශප්‍රේමියෝ වුණා. එහෙනම් ඔවුන් ඉතාමත් වැදගත් විදියට ගරුසරු කරන්න ඒ ආණ්ඩුවේ හිටපු පාලකයෝ ඇත්තරම කටයුතු කරා. අගය කළ යුතු දේ ඕනම තැනක අගය කළ යුතුයි. අපි මොකද ඉතිහාස විෂය ධාරාව තුළින් අපි හැම වෙලෙම ඉගෙන ගන්න විෂය සම්ධාරය වගේම දුවේ පුතේ මේ අතීතයයි වර්තමානය අතර සංවාදයක් ගොඩනගා ගන්න ඕනේ. එhmenan ඔබට මේ හැකියාව ශක්තිය තියෙනවා. එhmenan නැවත අපි මාතෘකාවට හැරෙමු. මා සාකච්ඡා කළේ අවසාන වතාවට මේ 1848 නිදහස් සටන සටනේ ප්‍රතිඵල. එහෙනම් එකක් තමයි අපේ සිංහල නායකව මරලා දැම්මා. අනිත් පැත්තෙන් අපේ සිංහල නායකයන් සතුව තිබුණු දේපල රාජසන්තක. ඒත් එක්කම දරුවනේ මේ ඉංග්‍රීසීන් විසින් බොහෝ දුරට ක්‍රියාත්මක වුණානේ. අපි කියවනේ මේ සටන සඳහා ප්‍රබලම හේතුවක් වුණේ බදු වර්ග. ඒත් එක්කම මේ බදු වර්ග ඇතැම් බදු වර්ග බේලි වාර්තාව අනුව මේ පිළිබඳව තොරතුරු හොයලා බලන බ්‍රිතාන්‍ය විසින් බේලි මහතා ඇතුළු පරීක්ෂක මණ්ඩලයක් ලංකාවට එවුවා. පරීක්ෂක මණ්ඩල බේලි. ඒ නිසා මෙන්න මේ වාර්තාව අනුව බේලි වාර්තාව අනුව අය කරපු ඇතැම් බදු වර්ග ඔය මුද්දර බද්ද, කරත්ත බද්ද, තුවක්කු බද්ද, බෝට්ටු බද්ද සහ ඇඟ බද්ද වගේ බදු වර්ග සංශෝධනය කරලා දැම්මා. ඒත් එක්කම එවකට ලංකාවේ ආණ්ඩුකාරයා විදිහට හිටපු ඔය ආණ්ඩුකාරවරයා විදියට හිටපු ටොරින්ටන් සාමිවරයාත් තොරින්ටන් සාමිවරයා ඒත් එක්කම යටත්විත බාර ලේකම් විදිහට හිටපු එමර්සන් ටෙනන්ට් කියන මෙන්න මේ දෙපාර්ශව මේ දෙන්නම නැවත එංගලන්තයට කැඳවනවා. නැවත එංගලන්තයට කැඳවනවා. ඒත් එක්කම දරුවනේ මේ සටනින් පස්සේ 1815 50න් පස්සේ 15 මේ 1850න් පස්සේ සිදුවී වැදගත්ම සිදුවීමක් තමාදුවේ පුතේ මේ දේශීය ජනතාවගේ වෘත්තියන් විදියට සිටපු වෘත්තියන් විදියට තිබුණු කෘෂිකර්මාන්තයේ නොසලකා හැරියන්නේ නමුත් දුවේ පුතේ මේ දේශීය ජනතාව නොසලකා හැරීම කියන දේ නිසා මේ සටන ආරම්භ වුණා කියන ඉංග්‍රීසි ආණ්ඩුව දැනගත්තා. එනිසා ඔවුන් මොකද කරේ මේ දේශීය ජනතාව සහ ඔවුන්ගේ ජීවන වෘත්තිය නැවත නගා සිටුවීමේ අරමුණින් 1850න් පස්සේ දුවේ පුතේ ලංකාවට පැමිණි බොහෝ ආණ්ඩුකාරවරු දේශීය කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම සඳහා ප්‍රබල දායකත්වයක් දක්වනවා. විශේෂයෙන්ම හර්කියුලිස් රොබින්සන්, ඒත් එක්කම හෙන්රි වෝඩ්, ආතර් ගෝඩ්, විලියම් ග්‍රෙගරි, ඔන්න ඒ වාගේ ආණ්ඩුකාරවරුන් විශේෂයෙන්ම අපේ රටේ රාජාණ්ඩුව කාලේ තිබුණු වැව්වමුණු ප්‍රතිසංස්කරණය කරලා, රජ රට තිබුණු වැව්වමුණු ටික ප්‍රතිසංස්කරණය කරලා, විවිධ ප්‍රදේශවල තිබුණු ඇලමාර්ග ප්‍රතිසංස්කරණය කරලා, මෙන්න මේවා තුලින් නැවත කෘෂි ආර්ථිකයකට ජීවයක් දෙන්න අවශ්‍ය පසුබිම ගොඩනගනවා. එහෙමනම් දුවේ පුතේ අපිට නියමිත වෙලා තිබුණු කාලය මේ වන විට අවසන් වෙමින් පවතින්නේ. අවසාන මිනිත්තු කිහිපය තුල අපි මේ සාකච්ඡාව ගෙන යන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන මාතෘකාවේ දෙවනි කොටස, බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගල. එහෙනම් බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගලවලදී මුලින්ම ගිය සතියේ සාකච්ඡා කළ 1797 වෙරළබඩ ප්‍රදේශවල ඇති වූ කැරැල්ල පිළිබඳ, නමුත් දවරුණේ එක කැරැල්ලක් මිස විමුක්ති ව්‍යාපාරයක්, නිදහස් ව්‍යාපාරයක් නොවන බව මම කතා කරා. නමුත් විමුක්ති ව්‍යාපාර, නිදහස් ව්‍යාපාර මුලින්ම ආරම්භුනේ දුවේ පුතේ 1818 සහ 48 කියන වර්ෂයන්වලදී කියන එක ඔබට සාකච්ඡා කරා. ඔබට යම් අවබෝධයක් මේ පාඩම් පිළිබඳව අවධානය යොමු කරා නම් ඔබට දැනේවි. එහෙමනම් දුවේ පුතේ අද දවසේ මේ පාඩම මෙතනින් නිමා වෙනවා. ලබන සතියේ මෙවැනිම පාඩමකින් ඔබ අප මුණ ගැසීමේ අපේක්ෂාවෙන් මම ඔබ සියලු දෙනාටම සමුදෙනවා. ඒත් එක්කම රජරට සේවය කරන මේ මහඟු කාර්යයටත්, උතුරුමැද අධ්‍යාපන දෙපාර්තමේන්තුව කරන මේ මහඟු කාර්යයටත් මා හැමදාම කළ ගුණ සලකන්න ඕනේ අපි. මොකද ඔබ සහ අපි මෙවැනි උදාරතර කාර්යයක්, මෙවැනි විවසනකාරී තත්ත්වයක් තුල මෙවැනි කාර්යයකට සිතුම් පැතුම් ඇතිව උරදුන් බොහෝ දෙනෙක් ඉන්නවා මේ පිටිපස්සේ. ඔබට මෙවැනි කරුණු කාරණා ඉදිරිපත් කිරීමේදී තිරේ පිටිපස්සේ ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා, විශාල මෙහෙයක් කරන ඔබ ඒ සියලු දෙනාටම අපි කෘතවේදී විය යුතුයි. ඒත් එක්කම නැවත වතාවක් මා කතා කරන්න මේ රජරට සේවය කරන මේ උදාරතර කාර්යභාරයට, ඔවුන්ගේ මේ නිහඬ සේවයට තවත් ශක්තියක් වෙලා, ඔවුන්ගේ අපේක්ෂාවන් ජාතික මෙහෙවරකින් කරන මේ අපේක්ෂාවන් තව තවත් සඵල වේවායි කියන ප්‍රාර්ථනියත්, ඒත් එක්කම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු සිසු ඒ මේ වෙනුවෙන් කැපවෙන සියලු නිලධාරීන්ටත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු මේ නිලධාරී සියලු දෙනාටත් මා කෘතගුණ සලකමින් ඔවුන්ගේ ශක්තිය අපිට මුදා හැරලා තියෙනවා. ඒ නිසා ඔබට එම ශක්තිය අපි ලබා දීලා තියෙනවා. නැවත වතාවක් මෙවැනි පාඩනමකින් මුණගැහෙන්න සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න දුවේ පුතේ ඔබ සියලු දෙනාටම සුබදායි දවසක් වේවා කියලා නැවතත් මා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාගෙන්ම සමුදෙනවා. මේ විනුවෙන්ට අහගෙන හිටු මේ සඳහා සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම ස්තුතිය කියන ප්‍රාර්ථනේ මා නැවත මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුදෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.